SBS live streams and podcasts are supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔදෑද මේ මාසේ 10 වැනිදා සිකුරාද, එහෙමනම් මේ සිකුරාද දවසේදීත් අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණ වැදගත් එවගේම උණුසුම් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අද දවසේදී තපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණ වැදගත් තොරතුරු මොනවද කියලා. අයිබෝවන් අමල්, සුබ දැස්සනක්.
අයිබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි අද දවසේදී මුලින්ම කතා බහ කරන්නේ ඊශ්‍රායල හමාස් ගැටුම ගැන. බ්‍රහස්පතින්දා ඊයේ දිනේදී ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළා. කොහොම නමුත් මේ ප්‍රහාරත් එක්ක ඇමරිකාව පැත්තෙන් යම් විරෝධයක් පළ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයා ජෝ බයිඩන් සඳහන් කළේ මෙවැනි ප්‍රහාර අඛණ්ඩව සිද්ධ වුණොත් තමන් ඊශ්‍රායලයට අවිලබා දීම නවතා දමනවා කියන කාරණාව. ඉතින් මේ ගැන ඊශ්‍රායලිනුත් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වුණා. අපි එහෙමනම් අමල් මේ මතභේද ආත්මක තත්වය ගැන අද මුලින්ම කතා කරමු.
නිපුණ, මේ රෆා කියලා කියන්නේ ගාසා තීරයේ ඉඳලා ඊජිප්තුවට ඇතුල් වෙන්න තියෙන පිවිසුම් මාර්ගය. ඉතින් මේ ප්‍රදේශයට තමයි ගාසා තීරයේ උතුරු කරේ හිටපු ජනතාව ඊශ්‍රායල් හමුදාව, බාබල් හමුදාව මෙහෙයුමක් දියත් කරන අවස්ථාවේ ඔවුන්ට ආරක්ෂිතව සිටීම සඳහා රෆා වලට යන්න කියලා තමයි මුලින්ම ඊශ්‍රායල් හමුදාව දන්වලා තිබුණේ. ඉතින් ඒ අනුව තමයි 10 ලක්ෂයකට අධික ගාසා වැසියන් පිරිසක් මේ රෆා ප්‍රදේශයට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ සරණාගතයන් හැටියට ජීවත් වෙන්නේ. ඉතින් දැන් සති කිහිපයක ඉඳලා ඊශ්‍රායල් හමුදාව දිගින් දිගටම ඉඟි කළා. ඔවුන් මේ රෆා ප්‍රදේශයේත් පාබල හමුදා මෙහෙයුමක් දියත් කරන්නට සූදානමින් ඉන්නවයි කියලා. මේකට ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම ඇමරිකාව බොහොම ප්‍රබලව විරුද්ධ වුණා. මෙතනදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සඳහන් කරේ රෆා ප්‍රදේශයේ පාබල හමුදා මෙහෙයුමක් සිද්ධ කරොත් සාමාන්‍ය වැසියන් විශාල පිරිසකට ඒකෙන් හානි වන්නට පුළුවන්. මොකද ගාසා තීරයේ දැනට ඊශ්‍රායලයේ උතුරු කරේ කරගෙන යන හමුදා මෙහෙයුම් වලින් අවතැන් වූ පුද්ගලයන් තමයි රෆා ප්‍රදේශයේ මේ වෙනකොට සරණාගතයන් හැටියට ජීවත් වෙන්නේ. ඉතින් ඒ 10 ලක්ෂයකට අධික පිරිසක් ඉන්න කුඩා ප්‍රදේශයේ විශාල යුද මෙහෙයුමක් දියත් කළොත් ඒකෙන් සාමාන්‍ය වැසියන්ට අනිවාර්යයෙන්ම මහා පරිමාණයෙන් හානියක් වෙනවා කියන බිය ඇතුව තමයි දිගින් දිගටම ඊශ්‍රායලයට බලපෑම් කරේ මේ ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් දියත් කරන්න එපා කියලා. නමුත් ඒ සියලුම ඉල්ලීම් පසෙක දමලා බ්‍රහස්පතින්දා උදේ වෙනකොට ඊශ්‍රායල් හමුදා විසින් තමන්ගේ යුද ටැංකි රෆා ප්‍රදේශයට යවලා ඒ එක්කම තව ෂෙල් වෙඩි දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කරමින් හමුදා මෙහෙයුමක් මේ ප්‍රදේශයේත් දියත් කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක ඇත්තටම ඇමරිකාව කර ඉල්ලීම් අහක දැමීමක් හැටියටත් ඒකම ඇමරිකාවටත් ලොකු අභියෝගයක් වෙච්ච නිසා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ගාසා තීරයේ ඊශ්‍රායල් හමාස් අලුත් යුද්ධය ඔක්තෝබර් මාසේ 7 වෙනිදා පටන් ගත්තට පස්සේ ඊශ්‍රායලයට කරපු ප්‍රබලම අවවාදය නැත්නම් අනතුරු අඟවීම කළා තියෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා ඇමරිකාව දැනට ඊශ්‍රායලයට ලබා දෙන යුද ආධාර අත්හිටවීමට කටයුතු කරනවා කියලා කාරණාව. ඉතින් ඒකත් නොසලකා ඊශ්‍රායල් හමුදාව තවදුරටත් මේ රෆා ප්‍රදේශයේ මෙහෙයුම් කළොත් ඇමරිකාවට මීට වඩා පියවරක් ගන්නට සිද්ධ වෙයි කියන කාරණාවත් මේ වෙනකොට උන් අවධාරණය කළා තියෙනවා. මෙතනදී මේ අලුතෙන් ඇතිවෙච්ච ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් විශාල පිරිසකට හානියක් වන්නට ඇති කියලා විශ්වාස කරාට අපිට නිශ්චිත වශයෙන් මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච උදවිය ගැන හරි තොරතුරක් නැති වුණාට හමාස් සංවිධානයේ පැත්තේ ඔවුන්ගේ නාවික හමුදාවේ ප්‍රධානියා හැටියට සැලකෙන පුද්ගලයා මේ අලුත් ප්‍රහාරවලින් මිය ගියයි කියලා වාර්තා වෙලා. ඒකම නිපුණ මේ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් මේ අලුත්ම කල්ල තියෙන අනතුරු ඇඟවීමත් එක්කලා ඊස්ට්‍රායිලයත් මේකට ප්‍රතිචාර දක්වලා ඔවුන් සඳහන් කරලා තියෙනවා බොහොම කනගාටුවට පත්වනයි කියලා මේ ඇමරිකාවේ අලුත් ස්ථාවරය නිසා. ඒ එක්කම ඔවුන් සඳහන් කරලා තියෙනවා මෙතෙක් ඇමරිකාව විසින් ඔවුන්ට ලබා දුන්නු යුද ආධාර සම්බන්ධයෙන් ඔවුන් ඒ පිළිබඳ කෘතඥතාවය දක්වන අතරතුරේම ඔවුන් කනගාටු වෙනවයි කියලා ජෝ බයිඩන් මේ විදිහ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්.
ඔවමල් දැන් ඒ වගේම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් සිද්ධ වුණා මේ ගෙවිගෙන යන සතියේදී අඟහරු අද දවසේදී තමයි මේ සිද්ධ වුණේ. ඉතින් මේ ප්‍රංශ ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට දිවා භෝජන සංග්‍රහයක් ලබා දුන්න කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම දෙපාර්ශ්වය අතර විශේෂයෙන්ම දේශපාලනිකමය වශයෙන් වැදගත් සාකච්ඡා කිහිපයකුත් සිද්ධ වෙලා තියෙනවා. අපි මේ ගැනත් කතා කරමු.
නිපුණ මේ සංචාරය වැදගත් එකක් හැටියට එහෙම සුවිශේෂ එකක් හැටියට ඉස්මතු වෙන්නේ මේක තමයි චීන ජනාධිපති ෂී ජින්පින් 2019 පස්සේ ඔහු යුරෝපයට යන ප්‍රථම අවස්ථාව. මේ වෙනකොට විශේෂයෙන්ම බටහිර යුරෝපයේ රටවල් වල ප්‍රධානීන් සමග එක්කම ඇමරිකාව එක්කත් චීනය ද්විපාර්ශික වශයෙන් එතරම් හොඳ සම්බන්ධතාවයක් නැති වටපිටාවක තමයි මේ විදිහට ෂී ජින්පින් ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිව මේ හමුව ඇති වෙන්නේ. මේ හමුවේ මේ දෙපළ ඉතාමත්ම කුළුපගව සහ විවෘතව තමන්ගේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කළයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපතිවරයා මෙත මෙහිදී චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළයි කියලා කිසිම විදිහකින් යුක්රේන් යුද්ධයේදී මේ රුසියාව සහ යුක්රේන් අතර තියෙන යුද්ධයේදී රුසියාවට පක්ෂපාතී වෙනතන් රුසියාවට අවියාවිද සැපයීම නොකරන්නයි කියන ඉල්ලීම ප්‍රංශ ජනාධිපතිවරයා කළයි කියලා සඳහන් වෙනවා. ඒ එක මේකට ප්‍රතිචාර දක්වමින් චීන ජනාධිපතිවරයා සඳහන් කළා තියෙන මේ යුක්රේනය සහ රුසියාව අතර තියෙන යුද්ධය තවත් දේශපාලනීකරණය කළ ජාත්‍යන්තර දේශපාලනීකරණය කිරීමකට ලක් නොකර තමන්ගේ රටට ඒ කිසි පදනමක් නැති චෝදනා එල්ල කරන්නට එපැයි කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ එක්කම යුරෝපයේ රටවල් සහ චීනය අතර වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙනුත් දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂම මේ විද්‍යුත් කාර්යමත අපි කියන ඉලෙක්ට්‍රික් කාර් මෝටරත සම්බන්ධයෙන් චීනය සහ යුරෝපා සංගමය අතරතුර විශාල ආරවුලක් දැන් ඇති වෙලා තියෙනවා. යුරෝපා සංගමය දිගින් දිගටම චීනයට චෝදනා කරනවා මේ චීනයේ නිෂ්පාදනය කරන විද්‍යුත් මෝටරත ඉතාමත් අඩු මුදලකට යුරෝපයේ විකිණීම නිසා යුරෝපීය කර්මාන්තකරුවන්ට එහෙම නැත්නම් මේ නිෂ්පාදකයන්ට ඒක විශාල තර්ජනයක් කියලා ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මේ විදිහට මේ චීන මෝටරත ඉතා අඩු මුදලට යුරෝපයේ පුරා විකිණීම සම්බන්ධෙනුත් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණායි කියලා ඒ සාකච්ඡාවලට යුරෝපියන් කවුන්සිල් එකේ ප්‍රධානියා හැටියට ඉන්න උල්සලා වැන්ඩර්ලයින් කියන කාන්තාවත් මේ සාකච්ඡාවලට එකතු වෙලා ඇයත් යුරෝපා සංගමය වෙනුවෙන් විශේෂයෙන්ම වෙළඳ ගනුදෙනු කිරීමේදී වෙළඳ වාසිය ඉතා වැඩිපුරම තියෙන චීනයට කියන කාරණාව ඒ ගැන නැවත සඳහන් කරමින් මේ ද්විපාර්ශික වෙළඳාම මීට වඩා සමතුලිත වෙන්න ඕනේ කියන කාරණාව නැවතත් ඉස්මතු කළා කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතන හුඟක්ම විශේෂ කාරණාව තමයි ප්‍රංශ ජනාධිපතිවරයාත් චීන ජනාධිපතිවරයාත් අනෙකුත් රාජ්‍ය නායකයන් විශේෂයෙන්ම චීනය සමග තරම් මිත්‍රශීලී බවක් නොදැක්වුවත් මැක්‍රොන් සහ ෂී ජින්පින් අතර ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් මේ සාකච්ඡාවල පැවතුනයි කියලයි සඳහන් වෙන්නේ. ප්‍රංශයේ සංචාරයෙන් පස්සේ ඔහු සර්බියාවටත් ගමන් කිරීමට නියමිතව තිබුණා. ඉතින් මේ යුරෝපා සංචාරය චීනයේ පැත්තෙන් බැලුවමත් චීන ජනාධිපතිවරයාට ඒ තමන්ගේ ප්‍රතිරූපය දියුණු කර ගැනීමට එහෙම නැත්නම් මේ යුරෝපා කරේ බටහිර යුරෝපීය රටවල් වල තමන්ගේ ප්‍රතිරූපය තව නංවාලීමටත් උපකාර වෙච්ච සංචාරයක් හැටියට හඳුන්වලා තියෙනවා.
ඔද මේ අතරතුරේ දකුණු බ්‍රසීලයට දින ගණනාවක් පුරා ඇදහැලුණු වර්ෂාවත් එක්ක ඇති වුණ ගං වතුරෙන් මියගිය සංඛ්‍යාව පහුගිය බදාදා වෙද්දී 100 දෙනෙකු ඉක්ම වූ බවට වාර්තා වුණා. ඒ වගේම මේ තත්ත්වය නිසා පුද්ගලින් 160,000කට වඩා වැඩි පිරිසක් මේ වෙද්දී පීඩාවට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වන බවට තමයි බ්‍රසීල බලධාරීන් සඳහන් කරන්නේ. අමල්, මේ තත්ත්වයේ අලුත්ම තොරතුරු මොනවාද?
නිපුණ, මේ ඇති වෙලා තියෙන අධික වර්ෂාව නිසා මහා පරිමාණයේ ගං වතුර මේ ඇතිවීම නිසා නිවාස 61,000ක් විනාශ වුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් බ්‍රසීලයට මේ ගංගොතර නිසා වෙච්ච පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන එකයි දසම දෙකක ප්‍රමාණයක්. එහෙමත් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 1200ක විතර වගේ අලාභයක් සිද්ධ වුණයි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම පාසල් ඒ වගේම රෝහල් ඒ එක්කම රජයේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් මේ ගංගාවතුරින් විපතට පත් වුණ බවත් වාර්තා වෙනවා. ඉතින් විශේෂයෙන්ම පෞගිය කාලේ ඇති වෙලා තියෙන මේ දේශගුණික විපර්යාස නිසා මේ විදියට නොහිතපු බලාපොරොත්තු වෙච්ච නැති විදියට මහා පරිමාණයෙන් වැස්ස ඇතිවීම නිසා තමයි මේ ගංගාවතුර ඇති වෙලා තියෙන්නේ කියලා වාර්තා වෙන්නේ. එකම නිපුණ දැනට ඔවුන් බලසිරුරු 100කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබුණට අවසානයේදී මරණ සංඛ්‍යාව තව වැඩි වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟවීමත් මේ වෙනකොට බ්‍රසීල් බලධාරීන් විසින් ඉදිරිපත් කළා තියෙනවා.
හොඳෑමල්, මේ සියලු දේවල් අතරතුරේ පහුගියදා යුරෝපා සංගමයේ දේශගුණික නිරීක්ෂණාංශයේ නව වාර්තාවක තොරතුරු ප්‍රකාශයට පත් කළා. මේකෙන් හෙළි වුණේ පහුගිය අප්‍රේල් මාසයේදී ගෝලීය වායු සහ මුහුදු මතුපිට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ බවට සඳහන් වුණා කියන කාරණාව. අපි මේ ගැනත් අවසාන වශයෙන් අද දවසේදී එහෙමනම් විස්තර කතා කරමු.
දේශගුණයේ වෙනස් වීම නැත්නම් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තියෙන අවධානය තවත් වැඩි වෙන්න කාරණාවක් තමයි අප්‍රේල් මාසයේ ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වාර්තාගත තත්ත්වයක පැවතුණයි කියලා. පහුගිය අවුරුදු 11 දිහා බලපුවාම දිගින් දිගටම හැම වර්ෂයකදීම ඊට කලින් වසරට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වෙන බවත් ඔවුන් නිරීක්ෂණය කළා තියෙනවා. අප්‍රේල් මාසයේ දිහා බලපුවාම දැනට ලෝක ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙච්ච මාසයේ හැටියට අප්‍රේල් මාසයේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය මීට කලින් වසරත් එක්ක සංසන්දනය කරනකොට ඊට වඩා උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට වඩා වැඩි ප්‍රමාණයකින් සාමාන්‍ය උෂ්ණත්වය අප්‍රේල් මාසයේ පැවතුණයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් උෂ්ණත්වයේ වැඩිවීම නිසා අපි දැන් අර මීට කලින් කතා කළා වගේ බ්‍රසීලයේ ඒ අධික වර්ෂාවට හේතුවත් ඒ එක්කම පහුගිය සති කිහිපේ අපි දුටුවා දකුණු ආසියාවෙත් ඒ වගේම අග්නිදිග ආසියාවෙත් බොහෝ රටවල් බොහොම දැඩි උෂ්ණත්වයකට මුහුණ දීලා බංග්ලාදේශයේ වගේ රටවල් වල සෑහෙන මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වෙලා තිබුණා. 50කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඒ එක්කම අකුණු ගැසීම නිසා දින 8ක් තුල 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා බංග්ලාදේශයෙන්. ඒ එක්කම අනෙකුත් රටවල් බැලුවත් ජපානය දිහා බැලුවත් වාර්තාගත උෂ්ණත්වයක් තිබුණයි කියලා අප්‍රේල් මාසේ. ඉතින් ඒ තත්ත්වය තවදුරටත් මේ වසරේදී උෂ්ණත්වයේ වැඩිවීම එල් නීනෝ කාලගුණික තත්ත්වයක් යටතේ තවදුරටත් උෂ්ණත්වයේ වැඩි වෙන්න පුළුවන් කියන කාරණාව සඳහන් වෙලා තියෙනවා. ඒ එක්කම මේ වසර අවසාන වෙනකොට දේශගුණික තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ස්ථානවල මීට කලින් තිබුණට වඩා උෂ්ණත්වය අඩුවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ අධික සීතල ඇතිවීමේ අවදානමත් තියෙනවා කියන කාරණාව මතු කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වලට හේතුව හැටියට දක්වන්නේ අර ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නැත්නම් මේ ක්ලයිමට් චේන්ජ් කියන කාරණාව නිසා තමයි මේ විදිහට බොහෝ තැන්වල උෂ්ණත්වය එක්ස්ට්‍රීම් වෙද එහෙම නැත්නම් අන්තවලට උෂ්ණත්වය වැඩිවීමත් ඒ වගේම සීතල කාලයේදී සීතල දරා ගන්න බැරි තරමට සීතල වීමත් වගේ මේ විෂමතාවය නැති වෙන්නට හේතුව මේ දේශගුණික විපර්යාස කියන හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ.
හොඳෑමල්, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාද දවසේදීත් සම්බන්ධ වෙලා ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු නුසුම් ඒ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අපිව දැනුවත් කරාට. එහෙමනම් අපි ලබන සතියේත් නැවතත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුත්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.